සම්ම සම්බුදු සරණයි සිළු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය ඔබ සන්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ පහ ඇල්විටිකල මාවතේ අනුරුද්ධ විජේසේන මහතා සහ තියාගී විජේසේන දියණිය කුසල විජේසේන පුතුණුවන් ඇතුළු පින්වත් පිරිස සයුතුම සදරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිපේතනය කරන්නට පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට සදරම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, පිනතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. සියලු දෙනාගේම ජීවිතයට ධර්මයේ උපකාරය අවශ්‍ය වෙලාවක්. හේතුව මේ ක්ලේශයන් වට කරලා අපිට අභියෝග කරන වෙලාවක්. එතන මේක අපි මූණ දෙන විශාල අර්බුදයක්. එතන මේ අර්බුදය ඉස්සරහට කවදාවත් විසඳෙන එකක් නෙමෙයි. මේ කාලේ වුණත් මිනිස්සු හිතාන ඉන්නවා මේ යුද්ධ හෙට නවති, අනිද්දා නවති, ලබන මාසෙ නවති කිය කිය. මේවා නවතින්නේ නැහැ. ඉස්සරහට එන්න එන්න එක්තරා සංසුන්කමක් ඇති වුණත් තවදුරටත් නොසන්සුන් වීම ස්වභාවය කරගෙනයි තියෙන්නේ. මේ ස්වභාව ධර්මයේ රිද්මය තුල පවතින අසමතුලිතතාවයන් මිනිසුන්ගේ කෙලෙස් සමග බැඳී පවතිනවා. මිනිසුන්ගේ තෘෂ්ණාව සමග බැඳී පවතිනවා. තණ්හාවේ ස්වභාවය සමග බැඳී පවතිනවා. ඒ නිසා මේ ජීවිතය තුළ අපිට හරි අමාරුයි අපේ ජීවිතවල ධර්මයක් දියුණු කරගෙන යන්නේ. දන්නේම නැතුව කෙලෙස් ටික ඇවිල්ලා ධර්ම මාර්ගයෙන් විසිවෙනවා. ධර්මයේ තුල රැකවරණය හදාගන්න එක මේ කාලේ අභියෝගයක්. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ මිනිසුන්ගේ ජීවිතවල තිබුණා ධර්මයේ පදනම් කරගත්ත හැඩයක්. ඒ කාලේ මිනිසුන්ගේ ජීවිතවල ඒක තිබ්බා. ඒගොල්ලෝ පොඩ්ඩයි අහගත්තේ, අහගත්ත දේ දියුණු කිරීමේ මහ විශාල ජවයක් එයාලට තිබ්බා. අද අහනවා කෙලවරකුත් නැහැ. නමුත් දියුණු කරපු ධර්මයකුත් නැහැ. ඒ නිසා අපි ඉන්නේ බොහොම සාර්ථක තැනක කියලා නම් හිතන්න එපා. මේ ආර්ය ජාතියේ ඉපදීම කියන එකෙන් තොරව අපට රැකවරණයක් නැහැ. ආර්ය ජාතිය උපදින එක අමාරුයි. ඒකනේ තියෙන්නේ සූත්‍රයක, තියෙන්නේ අඟුලිමාල සූත්‍රයේ, ආර්යා ජාතෝ නාබිජානාමි. මම ආර්ය ජාතිය ඉපදුණු දවස් ඉඳලා ප්‍රාණඝාතය කරලා නැහැ. එහෙමයි උන්වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ. ආර්ය ජාති ඉපදීම කියලා කියන්නේ තමා තුළ සම්මා දිට්ඨිය පහළ වීම. ඒක කෙනෙකුට දෙවැනි උපතක් වගේ. ඒකෙන් තමයි ලෝකෝත්තර ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ. මේ ලෝකෝත්තර අර්ථය කියන එක අපිට හරි නුහුරුයි. අපිට හුරු දේ තමයි ලෝකයේත් එකතු වෙලා වාසය කරන එක. ඒක අපිට හොඳට හුරුයි. ලෝකයේත් එකතු වෙලා ඉන්න එක අපිට නුහුරක් නැහැ. ඒක අපිට පින්වත්නි අපේ ජීවිතවල හොඳ පුරුද්දක් තියෙනවා. හැබැයි ලෝකෝත්තරත්වයේ කියන එක අපිට කිසිම පුරුද්දක් ඇති එකක් නෙමෙයි. නුහුරු දෙයකට අපේ සිත හුරු කරගන්න එක අමාරු දෙයක්. ඒ නිසා බුද්ධ ශාසනයේ ස්වභාවයෙන්ම අමාරු දෙයක් තියෙනවා. පින්වත්නි, මේ ජීවිතවල ජීවිතය තුළදී ධර්මාවබෝධය කරා යනවා නම් එයා කළ යුතු දේ ඉලක්කෙට අපි කතා කරනවා නම් ඉලක්කෙට අහගන්නවා නම් ලොකු දේවල් නෑ. පළවෙනි ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ ධර්මය අසීරු දෙයක් පෙන්වන්නේ. බොහොම සීරු මාරුවට පහසුවෙන් කරන්න පුළුවන් එකක් මේ ධර්මය. විඩාවකින් ධර්මය ඇතුළට ගත්තොත් ඇතුළ පීඩාව වැඩි වෙනවා. ඊට පස්සේ යා තුල දන්නේ නැතුව ධර්මය අයින් වෙලා යනවා. අපි මුණ දෙන අභියෝගයේ තමයි අපේ සිත බාහිරට එක්කෝ වික්ෂිප්ත වෙනවා අභ්‍යන්තරයට හැකිලෙනවා. ඔන්න ඔය දෙකෙන් සිත මුදවාගෙන ඉන්න එක තමයි හැකියාව. එතන මේ ධර්මයට තියෙන්න ඕන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. අනේ ඒ ටික පුළුවන් නම් සංවිධානය කරගන්න ජීවිතේ. ඔයාලට අවශ්‍ය ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. වයස ප්‍රශ්නයක් නැහැ. උගත්කම කදාල නැහැ. ඉන්න මට්ටම අදාල නැහැ. මේ ධර්මයේ දියුණු කරන්න ඕගොල්ලෝ අලුතෙන්ම විවාහ වෙච්ච කෙනෙකුට පවා මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. අලුතෙන්ම විවාහ වෙච්ච කෙනෙකුට පවා එයාගේ විවාහ ජීවිතයේ ධර්මයට බාධාවක් නෙමෙයි. ඒතර ඔයාලා මෙන්න මේ ටික පුළුවන් නම් ජීවිතේ තියාගන්න. මෙන්න මේ ටික තියාගෙන මා 3 මාසයක් විතර ඉඳලා මේ වයින් ඔයාලට ප්‍රගමණයක් නැත්තම් දියුණුවක් නැත්තම් අතහැරලා දාන්න. බුද්ධ ශාසනය මතවත් විශ්වාසය තියන්න ඕනේ නැහැ දියුණුවක් නැත්තම්. මොකද බුද්ධ ශාසනය පෙන්වා දෙන්නේ මරණින් එහා පැත්ත එකක් නෙමෙයි. ඒ කියන්නේ බොහෝ ආගමික හැඩතලවල තමයි මරණින් එහා පැත්තේ නිවීමක් ගැන කතා කරන්නේ. දෙවියෝ අතරටපත් වීම හරි මහා බ්‍රහ්මන් ළඟට යන එකක් හරි ඊශ්වර ළඟට යන එකක් හරි කතා කරන්නේ මරණින් එහා පැත්තේ නම් ඒකයි බුද්ධ ශාසනය වෙනත් ආගම් වලින් වෙනස් වෙන්නේ. බුද්ධ ශාසනයේ ප්‍රතිලාභය සාන්දෘෂ්ටිකයි. සම්දිට්ඨිකව ප්‍රතිඵල ලැබෙන්නේ. තම තමන් මෙහිදී අත්පත් කර ගැනීමක් තියෙන. ඒ ප්‍රතිපත්තියට එකතුනාම නොබෝකල් කල් නොගොසින් එයාට ඒකේ ප්‍රතිඵල තියෙනවා. තියෙන නිසා මේ ධර්මය කියන්නේ ප්‍රතිඵල සහිත දෙයක්. ඒක මෙහෙදි අත්දකින අත්දැකීමක්. ඒකට ඉන්න මට්ටම ඒවා එච්චර තැකීමක් කරන්නේ අපි. මොකද මේ හැම තැනකම තියෙන්නේ සත්‍යාවබෝධය සම්බන්ධ ඉඟිය. හැම තැනකම නිවන් දකින්න නිමිති තියෙනවා. ශේස්ත්‍රයක් තැනක් අවශ්‍ය නැහැ. මේ ලෝකේ හැම දෙයක් තුළම මේ නිවීමට අදාළ පණිවිඩය තියෙනවා. ඒකයි මේ නිව අවබෝධය ස්වභාවික වෙන්නේ අන්නේ එකයි. අවබෝධයේ සම්බන්ධ කතාව ස්වභාවික වෙන්නේ එකයි. මේ හැම තැනකින්ම ධර්මීය පෙරලා ගන්න අපි තුල ඥාණය කියලා එකක් ඕන. ඥාණේ නැති වුණාට පස්සේ මේ ලෝකයට අහුවෙලා රැවටිලා නැති දෙයක් ඇති බවට මවාගෙන නොපවතින දෙයක් පවතිනවාය කියලා හිතාගෙන ඔහේ යනවා. පින්වත්නි, ඔයාලට තියෙන දේම නම් දැනගන්න දෙත් එතන කෙලෙස් නැහැ. ඒ කියන්නේ පේන මට්ටම තුලම දැනගැනීමක් තියෙනවා නම් කෙලෙස් හැදින්නේ නැහැ. තියෙන ප්‍රශ්නය පේන මට්ටම තුල කෙලෙස් සහගතව දැනගන්න එකයි ප්‍රශ්නය. කෙලෙස් සහගතව දැනගන්නවා. අර පේන මට්ටම තුල කෙලෙස් සහගතව දැනගන්නකොට එයා හැම වෙලාවකම හිතන දෙයක් තියෙනවා ලෝකය ව්‍යාකූල බව. බාහිර ලෝකේ ව්‍යාකූල නැහැ. බාහිර ලෝකයේ තුල තියෙන ස්වභාවික සංසිද්ධිය. අස්වාභාවික චින්තනයක් මේ පැත්තේ නඩත්තු වෙන එක තමයි ප්‍රශ්නය. මේ යථාර්ථය දකින්න නම් පළවෙනි එක තමයි, එක මම ඉලක්කගතව කියන්නේ මේ ටික හදලා බලන්න එක ඉන්ද්‍රිය සමතාවයක් ඕන නිවන් දකින්න ඕන. ඉන්ද්‍රිය ධර්මයන් සමානව තියෙන්න ඕන. විශේෂයෙන්ම සද්ධාවයි ප්‍රඥාවයි සමාධියයි කියන ලක්ෂණ තුන සමානව තියෙන්න ඕන. මේවා විසමපාතයක් මේවා තුල තිබ්බොත් අවබෝධය කරා යන්න බෑ. සමහර අයන සද්ධාව බලවත් ප්‍රඥාව නැහැ. එතකොට ඉතින් ඔළුවේ වැඩ කරන්නේ පුද පූජා ටික විතරයි. වාත් පිළිවෙත් ටික විතරයි. මල් පූජයි, පහන් පූජයි, අටපිරිකර පූජයි, කංචුක පූජයි, ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒවා ඔළුවේ වැඩ කරන එකේ කිසිම වරදක් නැහැ. සද්ධාවට ඔය එහෙම කරන්නේ. ලෝකේට බොරුවට හුවා දක්වන්න නෙමෙයි, සද්ධාවට. එතකොට මේ සද්ධාව තිබ්බට පස්සේ සද්ධාව ධර්ම මාර්ගයට ඕන. ඒ සද්ධාව විතරක් තිබ්බාම එයා ගරු කරන්නේ ආචාර ධර්ම ටිකට විතරයි. සද්ධාව විතරක් තිබ්බාම වෙන දෙයක් ඒක. සද්ධාව විතරක් තියෙන තැනක එයා ගරු කරන්නේ ආචාර ධර්ම ටිකට විතරයි. එතන මේ සද්ධාව විතරක් තියෙන තැනකට ඔයාලගේ ජීවිතේ ගොඩනගා ගන්න එපා. මොකද ඔයාලට දැනටත් සද්ධාවක් තියෙනවනේ. හැබැයි මේ ධර්මයට එන්න ඕන සද්ධාවෙන් තමයි. නැත්තම් එයාගේ අදහස් එක්ක ධර්මයේ කවලම් වෙනවා. හැම වෙලාවක මෙයාගේ මතවාදයෙන් ධර්මයේ දිහා බලනවා. කවදාවත් ඔයගොල්ලන්ගේ මතවාදයෙන් ධර්මයේ දිහා බලන් දෙපා. ඕගොල්ලන්ගේ මතවාදේ වෙන එකක්, ධර්ම මතවාදේ වෙන එකක්. කවදාවත් ඔයාලගේ චින්තනින් ධර්මයේ දිහා බලන් දෙපා. ධර්ම වෙන එකක්. සද්ධාව විතරක් තිබ්බාට මදි. සමහර අයට ඉන්න හොඳ ප්‍රඥාවක් තියෙන බව පේනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා හැම වෙලාවකම, ඒ කියන්නේ සද්ධාව එයාගේ දුර්වල වුණොත් එයාගේ මනස තුල වැඩ කරන්නේ තර්ක විතරයි. තර්ක විතර්ක, මතවාද, සංවාද හොඳට වැඩ, අභිධර්මයේ හොඳට ඉගෙන ගන්නවා, ප්‍රඥාව තියෙනවා. නමුත් එයාට ප්‍රතිඵලය කරා යන්න නම් සද්ධාවෙන් උපකාරය ලැබෙන්න ඕන. සමහර අය ඉන්නවා සමාධිය තියෙනවා හොඳට. එතට භාවනා කරන්න පුළුවන්, පැය දෙක තුන සමාහිත සිතින් වාසය කරනවා. ඒ සමාධිය විතරක් තියෙන කෙනාට වෙන්නේ සිත අභ්‍යන්තරේ මත පිහිටනවා. නමුත් දියුණුවක් නැහැ. එතකොට සද්ධාව විතරක් තිබුණාම ආචාර ධර්ම ශ්‍රේෂ්ඨත්වයෙන් පේනවා. ප්‍රඥාව විතරක් තිබ්බාම තර්ක විතර්ක මතවාදات එක්ක හැප්පෙනවා. සමාධිය විතරක් තිබ්බාම හොඳට භාවනා කරනවා. ඒක අග්‍ර කුසලයක්, ආය වාදයක් නැහැ. ඒකේ විවාදයක් නැහැ. ඒකේ තර්ක නැහැ. සමාධිය විතරක් තිබ්බාම වෙන්නේ මොකද්ද? සමාධිය විතරක් තිබුණාම වෙන්නේ එයා තුල පින්වත්නි, එයාගේ ජීවිතය තුළ අභ්‍යන්තරේ මත සිත පිහිටනවා. අර ආරම්මණග්‍රාහීව කෙලෙස් කෝලහලයකුත් නැහැ. හැබැයි ලොකු දියුණුවකුත් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා බලන්න ඔයාලා කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් නිකන් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න, තමන් කොතනද කියලා. ඒ නිසා පළවෙනියෙන් ඔයාලට මට යෝජනා කරන්න තියෙනවා. අඩුම සද්ධාවයි ප්‍රඥාවයි සමාධියයි තුනම එක සමානව දියුණු කරන්න. නැත්තම් මේ කාලේ ධර්ම මාර්ගය තුල රැකෙන්න බෑ. ඉන්ද්‍රිය සමතාවය කියන එක හරි වමනා කරන දෙයක්. එක ඔක තමයි පළවෙනි එක. ඔයාලට මේ කාලේ කාට හරි සෝවාන් වෙන්න ඕන නම් එහෙම හිතෙනා ඉන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය. ඊළඟ දේ තමයි පින්වත්නි දෙක, මේවා හොඳට ඔළුවට ගන්න. දෙවෙනි එක තමයි ඉක්ම ගිය ස්කන්ධ අනුව සිත පවත්වන්න එපා. ඒ කියන්නේ පරණේවා අනුව හිත පවත්වන්න එපා. අනාගතේ අනුව පවත්වන්නත් එපා. ඇයි? ඉක්ම ගියපු එක ගිහින් ඉවරයි. අනාගතේ තවම ඇවිල්ලා නැහැ. ආපු නැති අනාගතයක් කෙරේ නිද්දල්වගෙන ඉන්න එක කිසි තේරුමක් නැහැ. ඉක්ම ගියපු එක අනුව පවත්වන්න එපා. ඒක පරණ වෙලා කොච්චර අඩුපාඩු තිබ්බත් ආය හදන්න බෑදලා. ඊයේ වැරදිච්ච එක ආය හදන්න බෑනේ අද. ඇයි? ඊයේ කියන එක ඉක්ම ගිහින් ඉවරයි. පෙරේදා කියන එක ඉක්ම ගිහින් ඉවරයි. ගිය මාසේ ඉවරයි. වැරදුනත් එකයි හරි ගියත් එකයි දැන් ඉතින් වැඩක් නැහැ. ඒ නිසා මේ අපේ ජීවිතේ තියෙන ඕන විශේෂ දෙයක් තමයි ඉක්ම ගියපු ස්කන්ධ අනුව සිත පවත්වන්න නැතුව ඉන්න වග බලා ගන්න. නූපන් ස්කන්ධ අනුවත් සිත පවත්වන්න හොඳ නැහැ. මොකද ඒක ඇවිල්ලා නැහැ තාම. අපි ඉන්නේ හෙටක් නැති අදක ඉන්නේ අපි. හෙටක් නැහැ අපිට. කොහෙද අපිට හෙටක් තියෙන්නේ? හෙට ගැන කොහොමද විශ්වාසය තියන්නේ? ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකන්වත් ඉඳීද දන්නේ නැත්තම්. බත් පිඬු දෙකක් අතර කාලේ පවා මරණය හම්බ වෙන්න පුළුවන් නම් උදේට කාලා දවල්ට කණ්ඩි ඉඳීද කියලා හිතාගන්න බැරි නම් කොහෙද හෙටක්? උගත්කම්, බුද්ධිමත්කම්, ධනවත්කම්, බල පුළුවන් කාරකම් ඔක්කොම ඒ ඔක්කොම ඔයාලා හිතාගෙන ඉන්න දෙයක් මිසක් ඒ හිතාගෙන ඉන්න මට්ටමේ වුණත් ඕක මේ මොහොතට අදාළ දෙයක් මිසක් ඒක හෙටට අදාළ නැහැ. අපි ඉන්නේ හෙටක් නැති ලෝකයක. මේක අවබෝධ කරගන්න. දෙවෙනි එක තමයි ඉක්ම ගියපු ස්කන්ධ අනුව සිත පවත්වන්නත් එපා. නූපන් ස්කන්ධ අනුව පවත්වන්නත් එපා හිත. ඒක ඇවිල්ලා නැහැ නේ තවම. මේ මොහොත තුල ස්කන්ධ ටිකක් හටගන්න බව මතක තියාගන්න. පස්සේ අපි විදර්ශනා කරන්න පුළුවන්. මේ මොහොත තුල රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඤ්ඤාණස්කන්ධයක්. ඕක තමයි මේ මොහොත. ඔయిత වඩා මොනවාරි මේ මොහොතට අදාළ නම් කියන්නේ. මේ මොහොතේ රූපයක් තියෙනවා. අරමුණු ස්පර්ශ කරනකොට වේදනාවක් හට ගන්නවා. තමන් තුල ලෝකේ අඳුන ගන්නවා සංඥා ටිකක් තියෙනවා. ලෝකේ අඳුන ගන්න විදිහට සිතුවිලි ගන්නවා සංකාර ටිකක් තියෙනවා. ලෝකේ එක එකතු වීම පිණිස විඤ්ඤාණස්කන්ධයක් මා තුල ඇති වෙලා නැති වෙලා යනවා. ඒක චක්කු විඤ්ඤාණය කියනවා, ඒක සෝත විඤ්ඤාණය කියනවා, ගාන විඤ්ඤාණය කියනවා, ජීවහා විඤ්ඤාණය කියනවා, එක එක විදිහට කියනවා ඒක. මේ මොහොත කියන්නේ ඔච්චරයිනේ. මේ මොහොත කියන්නේ ඔච්චරයි. එතකොට මේ මොහොත තුල ඔයාලගේ මනසට මොනවා හරි එනවනම් පරමාර්ථ වශයෙන් ඔච්චරයි. තියෙන දෙයක් නෙමෙයි. මොනවා ගැන හිතුවා දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. මොනවාරි කල්පනා කරනවා කියලා දැන් කල්පනා කරනකොට ඒ කල්පනා කරන දේ ලෝකයට අදාළයයි කල්පනා කළාට ඔබ තුල සිද්ධ වෙන සංසිද්ධිය ස්කන්ධ ටික විතරයි. දැන් අපි හිතමුකෝ මේ වෙලාවේ මොනවාරි කල්පනා කරද්දී ඔයාලගේ ඔළුවට එනවා දරුවව. දරුවව මනසට එනකොට මනසේ ක්‍රියාවලිය මනායතන අනුසිත පවතින එකේ මූලික කෘත්‍යය මොකද්ද? මන, ධම්ම, මනෝ විඥාන. ඔය තුන එකතු වුණාම තමයි දරුවා කල්පනා වෙන්නේ. දරුවව කල්පනා කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. මන, ධම්ම, මනෝ විඥාන. gedara gena kalpana kalath mana dhamma mano vignana. kumbura gena kalpana kalath mana dhamma mano vignana. ruwan weli saha gena kalpana kalath mana dhamma mano vignana. sansiddiyak paramarthayak widiyata me mohothe obatulla siddha une manasai dharmai mano vignane thuna ekathu wima manasikara patti. ඊට පස්සේ මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. එච්චරයි. බලන්නකෝ පින්නත් මේ එක වෙලාවක මන ධම්ම මනෝ විඥානේ දරුවා වෙනවා. එක වෙලාවක මන ධම්ම මනෝ විඥානේ බිරිඳ වෙනවා. එක වෙලාවක මන ධම්ම මනෝ විඥානේ gedara වෙනවා. එක වෙලාවක දරුවා වෙනවා. එක වෙලාවක රුවන්වැලි සෑය වෙනවා. ඒ මොනවා වුණත් වෙච්ච සංසිද්ධිය ගැඹුරින් පරමාර්ථ වශයෙන් මනසයි ධර්මයි මනෝ විඥානයයි තුන එකතු වීම ඊට වඩා දෙයක් නැහැ. ඔච්චරයි. එහෙනම් මේ මොහොතේ සිද්ධ වෙන්නේ, මේ මොහොතේ පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ පොදුවේ ගන්න මේ මොහොතේ ස්කන්ධ ටිකක් හටගෙන බිඳිලා යනවා. ඒක ඊළඟ මොහොතට අදාළත් නැහැ, මීට කලින් මොහොතට අදාළත් නැහැ. සන්තතියක් විදියට පැවැත්මක් නැහැ නේ. ඉපදෙනවා, බිඳෙනවා. ඔච්චරයි. එතකොට පළවෙනි එක තමයි මේ ටික හදලා බලන්න තුන් මාසයක් කරලා බලන්න අදට වඩා ඒ ශ්‍රාවකයා ගොඩාක් වෙනස් වෙලා ඉඳි. අනිත් කාරණේ තමයි මේකක්වත් කරන්න බැරි ඒවා එහෙම නෙමෙයි. එක පළවෙනි එක මොකද්ද එතකොට? ඉන්ද්‍රිය සමතාවය. දෙවෙනි එක තමයි අතීත ස්කන්ධනුව සිත පවත්වන්නේ නැතුව අනාගත ස්කන්ධනුව පවත්වන්නේ නැතුව මේ මොහොතේ ස්කන්ධ ටිකක් ඉපදිලා බිඳිලා යනවා කියන දැක්මක් විතරක් තියාගෙන වෙනදා වගේ වැඩ කරනවා. ඒ දැක්ම විතරක් තියාගන්න. ඒ දැක්ම විතරක් තියාගන්න. ඒ දැක්ම විතරක් තියාගෙන ජීවත් වෙනකොට ඒක බුද්ධ ශාසනයට අයිති කෙනෙක්ගේ චින්තනමය හැඩයක්. ඒ බුද්ධ ශාසනයේ අයිති කෙනා තුළ භව සංස්කාර රැස් නොවීම පිණිස ඒක බලපානවා. ඒකනේ කారణ රතන සූත්‍රයේ තියෙන අවසානෙට කීනම් පුරාණං අන්න බලන්න. බලන්න එක ගාථාවක කොයිතරම් ගැඹුරු නිබ්බාන අර්ථයක් ගැබ් වෙලා තියෙනවද කියලා. කීනම් පුරාණං ඉක්ම ගිය ස්කන්ධනු සිත පවත්වන්න එපා කියනවා. පුරාණං පුරාණ කියන්නේ පරණ වැඩන්නේ නෑනේ. ඇයි පරණ වුණු ස්කන්ධයන් අනුව පවත්වන හැම වෙලාවකම සිත පශ්චත්තාපයක් දුම්නසකට පත් වෙනවා. ඇයි අපිට එච්චර ලස්සන අතීතයක් තිබිලා නැහැ. නවං නැති සම්භවක් අලුත් එක්කට යන්නෙත් නෑ අපි. පරණ එක්කට යන්නෙත් නෑ අලුත් එක්කට යන්නෙත් නෑ. විරක්ත චිත්තායතිකේ බවස්මින් විරක්ත සිතින් වාසය කරනවා. මේ මොහොතේ ස්කන්ධ ටික දකිමින් වාසය කරනවා. එහෙම වාසය කළොත් ආයේ පුනර්භවයේ පිණිස භව සංස්කාරවලට ඉඩ නැහැ. කීනම් පුරාණන් බලන්න එක ගාතාවක්. ඔයාලට මේ ගාතාවල අර්ථය කොච්චර ගැඹුරුද බලන්න හැමදාම රතන සූත්‍රයේ සජ්ජායනා කරන අයනේ මේ ඉන්නේ. කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරක්ත චිත්තායතිකේ බවස්මි. විරක්ත සිතින් වාසය කරනවා යා. එහෙම වාස්තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්ද. බීජ වල පවතින සස්රීකත්වයයි ප්‍රශ්නය. තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්ද. පින්වත්නි බීජයක් පැලවෙන්න බීජ තිබ්බහමම බෑ. බීජයක් පැලවෙන්න වතුර ඕන. පොහොර ඕන. සස්රීක පසක් ඕන. නැත්නම් බීජ පැලවෙන්නේ නෑනේ. සස්රීක පස තමයි පින්වත්නි මේ ස්කන්ධ ටික. උදාහරණයක් විදිහට මේ රූපය තමයි පස. එහෙම අපි ගමු. රූපය තමයි පස. මේ අපි අල්ලන රූපය තියෙන්නේ මේක තමයි පස්. එහෙම හිතමු. විඥාණය තමයි බීජය. විඥාණය තමයි බීජය. තණ්හාව තමයි වතුර. එතකොට විතරයි පැලවෙන්නේ. තණ්හාව තමයි වතුර. පැලවෙන්න ওই ටික ඕනනේ. තණ්හාව වතුර, විඥාණය බීජය. මේ රූපය තමයි පින්නොත්නි පස. රූපේ වේදනාව ඔක්කොම ගන්න පුළුවන් පස්. අපි නිකන් දැන් තේරුම් ගන්න විතර රූපේ විතරක් ගමුකෝ නිකන්. මේ රූපය ඇසුරු කරගෙන තමයි විඥානේ පිහිටන්නේ. රූපේට හානියක් වුණොත් විඥානේ පැවැත්මක් නැහැනේ. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. එතකොට මේ රූපය ඇසුරු කරගෙන තමයි විඥානේ පිහිටලා තිබෙන්නේ තණ්හාවේ ආසේවණේ ඇතුලේ. එතකොට තමයි පැලවෙන්නේ. එතකොට තමයි පැලවෙන්නේ. මේ පැලවීම තමයි මේ අපේ අත්දැකීම. දැන් මේ අපි අත්දකින්න තත්වය පැලවීම. ජීවිතය කියන්නේ පැලවීම වගේ හරියට. මේ සමස්ත මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න පුළුවන් නම් මේ ජීවත් වෙනවා කියන එක හරියට මේක පැලවීම වගේ. තණ්හාමින් වතුර ලැබෙන්න ලැබෙන්න. වතුර කියන්නේ ප්‍රබල සාක්ෂියක්. තණ්හාවෙන් වතුර ලැබෙන්න ලැබෙන්න මේ පැලේ මෝරල වැඩෙනවා. මෝරල වැඩුණාම තියෙනවා ගැටලුවක්. මොකද්ද? මෝරල වැඩුණාම තවදුරටත් ඒ ගහේ ගෙඩි හැදෙනවා. ගෙඩි හැදුනාම මොකද වෙන්නේ? ආය ගස් හදන්න පුළුවන්. ගෙඩි හැදුනාම ආයය ගස්සද. මෙන්න මේක තමයි ප්‍රශ්නය. අඹ ගෙඩියක ඵලය තවත් අඹ ගෙඩියක් නම් අඹ ගස් හදන එක තේරුමක් නැහැ. ඒක ලෝක ධර්මයක්. අඹ ගෙඩියක ඵලය තවත් අඹ ගෙඩියක්ම නම් මොකටද අඹ ගස්? අඹ ගෙඩියක ඵලය විශාල සස්ත්‍රීක අඹ අස්වැන්නා. ඒ වගේ ඔය පින්නතුන්ලාගේ කර්මයේ පොඩි වුණාට විපාකේ පොඩි නැහැ. පොඩි කර්මයක් බරපතල විපාකයක් උදා කරනවා. අඹ ගෙඩියක පැලවීම තණ්හාවේ ආසේවණේ ලැබෙමින් හරියට වතුරේ උදව්ව ලැබිලා පැලුණාට පස්සේ අඹ ගෙඩියක ඵලය අඹ ගහ හැදුනාම ගමකට ගම් හතකට අඹ ගෙඩි හැදෙනවා. ඕක තමයි සාංශාරික රිද්මය. මේක තේරුම් ගන්න අමාරුයි. ඔන්න ඕම දකින්න යා හරි පරිස්සම් යා ගැන. එයා දන්නවා මං කතා කරන, මම හැසිරෙන, මම වැඩ කරන හැම දෙයක් තුලින්ම මම අනාථ වෙන්න පුළුවන්. මම සනාථ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, හරියට තණ්හාවේ ආසේවණේ ලැබෙමින් මේ රූපය කියන පසේ විඥානය කියන බීජය සුවසේ වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් තැනක විඥාණයට මේ අවස්ථාව නැත්තම්, ඒ කියන්නේ මේ මොහොතේ යා තණ්හා කරන ගතියක් නැත්තම්, රූප ධාතුව කෙරේ රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වන්නේ නැත්තම්, රූප ධාතු රාග විනිබන්දංච පන විඥාන ශෝක සාරීති උච්චති. රූප ධාතුව කියන්නේ විඥාණයට නිවස. රූප ධාතුව කියන්නේ විඥාණයට විඥානේ බීජය නම් පැලවෙන්න පස්. පස් ඕනනේ. රූප ධාතුව තමයි පස. විඥාණය තමයි බීජය පැලවෙන්නේ. මේ පැලවීම කියන එකම ප්‍රශ්නයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මම මේ කියන එක. පැලවෙනවා කියන එක මේ ප්‍රශ්නයක් නෙමෙයි. තණ්හාවෙන් වතුර ලැබිලා නැවත ගෙඩි හැදෙන කමයි ප්‍රශ්නේ. ගෙඩි හැදෙන එකයි ප්‍රශ්නේ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හොඳට බලන්න, මෙහෙම හිතන්න. පින්වත්නි, අඹ ඇටයක ඵලය, හොඳට මම කියන කල්පනා කරන්න, අඹ ඇටයක ඵලය අඹ ගෙඩියක්ද අඹ ගහක්ද? අඹ ඇටයක ඵලය අඹ ගහක්නේ. අඹ ගහකට අඹ ඇටයකට පුළුවන් ද අඹ ගෙඩි හදන්න? අඹ ඇටයකට අඹ ගෙඩි හදන්න බෑ. අඹ ඇටයකට පුළුවන් මොකක් කරන්නද? අඹ ගහක් හදන්න. අඹ ගහක් හැදුනාම අඹ ගෙඩි වැඩේ ඉවර, අඹ ඇටේ වැඩේ ඉවරයි නේද? අඹ ඇටේට ඊට වඩා කරන්න පුළුවන්ද? අඹ ගහක් හදලා අඹ ඇටේ කෘත්‍ය නිමා වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඔය දැන් ලැබිලා තියෙන ජීවිතයක් රූපයක් තියෙන ඔය ඕක පෙර හේතුඵල ධාමෙන් උපද්දවලා ඉවරයි. ඕකට බෑ ආයෙ නිරයක් හදන්නවත්, പ്രേත ලෝකයක් හදන්නවත්, ආයෙ මනුස්ස ලෝකෙට අරන් ඔය රූපයට මොකුත් කරන්න බෑ. ඕක හේතුවක් නෙමෙයි, ඕක ඵලයක්. මේ අපිට ලැබුණු ජීවිතයේ තියෙන හේතුවක් නෙමෙයි ඒක. ඒක ඵලයක්. ඒක කර්මයක් නෙමෙයි. මොකක්ද ඒක? විපාකයක් ඒක. කර්ම විපාකනේ තියෙන්නේ. ඔය ලැබුණු ජීවිතේ කියන්නේ කර්මය නෙමෙයි, විපාකය. හරියට අඹ ඇටයක් අඹ ගසක් සකස් කරනවා වගේ. අඹ ඇටයක් කරන දේ තමයි අඹ ගසක්. ඒතර අඹ ගහ හදනකොටම අඹ ඇටයට තව ගස් හදන්න බෑ. ඔයාලට ඔය ලැබුණු ජීවිතය ගැටලුකාරී තමයි, අරබුදකාරී තමයි. නමුත් ඒක දැන් ලැබිලා ඉවරයි. ඔය ලැබුණු ජීවිතයේ ඔබව නිරේට අරන් යන්නේ නැහැ. പ്രേත ලෝකෙට අරන් යන්නේ නැහැ. ඔයාලගේ ඔය රූපේ තියෙන්නේ තිරිසන් ලෝකෙට අරන් යන්නේ නැහැ. ඒ නිසා ඔය රූපය කොයි මට්ටමින් පරිහරණය කළත් බුද්ධ ශාසනයේ අරුබුදයක් විදිහට සලකන්නේ නැහැ. ඇයි? ඒක විපාකයක්නේ. අරුබුදේ මොකද්ද? රූප ධාතු රාග විනිබන්දංච. රූප ධාතුව කෙරේ රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වන්න ගියාම විඥානස්ස ඕක සාරීති උච්චති. නැවත නැවත ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයන්ගේ ස්වභාවය ඔන්න ඕක තමයි. මොකද්ද? කියන්නේ පින්වත්නි හොඳට කල්පනා කරන්න, රහතන් වහන්සේට කයක් නැද්ද? රහත් වුණාම කය අතුරුදහන් වෙනවද? තියෙනවනේ. එහෙනම් රහතන් වහන්සේට කයක් තියෙනවා නම් ඒ රහතන් වහන්සේට ඒ කය ඇසුරු කරගෙන නිරේට යෑමක් තියෙනවද? ප්‍රේත ලෝකෙට යෑමක් තියෙනවද? භවයට යෑමක් තියෙනවද? තුන් භවය අනුව පවතිනවද ඒ උත්තමයා? පවතින්නේ නැහැ. එහෙනම් මේ රූපය කියන්නේ තුන් භවය අනුව යන කමක් නෙමෙයි. එහෙනම් රහතන් වහන්සේටත් භවය තියෙන්න ඕන. ඇයි රහතන් වහන්සේ රහත් වුණ ගමන්ම රූපේ කඩා වැටෙන්නේ නැන්නේ? රහතන් වහන්සේ රහත් වුණා කියනකොට එක පාරම රූපේ අතුරුදහන් වෙනවද? නැහනේ. රහතන් වහන්සේටත් රූපයක් තියෙනවා, ඇසුරු කරන කයක් තියෙනවා. එතකොට එහෙමනම් මේ කයම ප්‍රශ්නේ කියලා දකින්න එපා. එතකොට හරියට මේ පුදුම පෙළනවා මේ කය. ඒකනේ ඒ කාලේ අත්තකිල මතහන යෝගී කියලා එකක් තිබ්බේ. ඒගොල්ලෝ සැලකුවා මේක තමයි ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේ ඕක නෙමෙයි. මේක ප්‍රශ්නේ නම් රහතන් වහන්සේටත් ඒ ප්‍රශ්නේ තවමත් තියෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ රූපේ නෙමෙයි. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වන්න ගියාම කෙලෙස් සහගතව බැඳින්නම කමක්, ආත්මීය වශයෙන් පිළිගැනීමක්, මමත්වයේ පදනම් කරගෙන විමසා බැලීමක් තිබ්බොත් රූප ධාතු රාග විනිබන්දංච පණ විඥානසෝක සාරීති උච්චති. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වන්න ගියාමයි පුනර්භවයේ තියෙන්නේ. මේක හරි ගැඹුරුයි. ඒක හරියට අඹ ඇටයක ඵලය අඹ අස්වැන්න නෙමෙයි, අඹ ගස හදලා අඹ ඇටය එයාගේ වැඩේ ඉවර කරලායි තියෙන්නේ. තවත් කෘත්‍යයක් නෑ අඹ ඇටයකට. අඹ ඇටයකට අඹ ගස් 1000ක් හදන්න බෑ. අඹ ගහ හදලා අඹ ඇටයේ කෘත්‍යය ඉවරයි. පෙර හේතුඵල දහමින් ඔයාලට මේ ලැබුණු ජීවිතය ලැබිලා ඉවරයි. ඒක හේතුඵලයක්. හැබැයි මේ කය ඇසුරු කරගෙන අවිද්‍යාව ඇතුලේ වැඩ කරනකොට, කෙලෙස් බලවත් වෙනකොට, මේ රූපේ ඇසුරු කරගෙන රාග විනිබන්ධනයක් ක්‍රියාත්මක කරනකොට, රූප ධාතු රාග විනිබන්ධංච පණ විඥානසෝක සාරීති උච්චති, රූප ධාතුව කෙරෙහි රාගෙන් බැඳුණු විඥානයක් අපි පවත්වන්න පටන් ගන්නවා ජීවත් වෙනකොට. මම වශයෙන් පිළි අරගෙන, මගේ වශයෙන් පිළි අරගෙන, මගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් යැයි පිළි අරගෙන රාග විනිබන්ධනයක් පවත්වනවා. අන්න ඒක කඩලා දාන්න අපි මොකද කරන්නේ? ඉක්ම ගිය ස්කන්ධ අනුව සිත පවත්වන්නෙත් නැහැ. අනාගතේ නූපන්න ස්කන්ධ අනුව පවත්වන්නෙත් නැහැ. මේ මොහොතේ ස්කන්ධ ටික දකිනවා. මේ මොහොතේ ස්කන්ධ ටිකක් ඇති වෙලා නැති වෙලා යන බවට දකිනවා. ඒ දකින කමක් ජීවිතේ තියා ගන්නවා. අන්න ඒකෙන් රාග විනිබන්ධංච පණ විඥාන ශෝක සාරීති උච්චති, රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම ඇතුලේ පුනර්භවය හැදෙන කතාව දුර්වල වෙනවා. හරි. ඒක තමයි දෙක. තුන. මේ ටික හරියට කරලා බලන්න තුන් මාසෙයි යන්නේ. තුන් මාසෙකින් යාට යම් ප්‍රතිඵලයක් තිබ්බේ නැත්නම් මං කියන්නේ තුන් මාසෙකින් තෝවාන් වෙනවා කියලාම නෙමෙයි. සංසිඳීම කියන එක යා උරගාන්න පටන් ගන්නවා. අපිට සංසිඳීමක් නැහැනේ. හොඳට බලන්නකෝ, අපිට තියෙන පීඩාවක්නේ අපේ ජීවිතය ඇතුලේ. මෙච්චර දේවල් කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලත් අපේ ඇතුළාන්තය තුළ තියෙන පීඩාකාරී බවක්, අපේ ඇතුළාන්තය තුළ තියෙන විඩාබරකමක්, අපේ ඇතුළාන්තය තුළ තියෙන වෙහෙසකාරී බවක්. හරි වෙහෙසයි අපිට. අඩු වෙලා නැහැ. අපි හිතනවා ලබන මාසේ හරි ওই වෙහෙස අඩු වෙයි කියලා. අඩු වෙන්නේ නැහැ. අපි හැමදාමත් හිතුවා නේද ලබන මාසේ අඩු වෙයි කියලා. එන්නේ එන්නේ යහපත කියලා එකක් නැහැ. ඉස්සරහට ඉන්නේ යහපතක් නෙමෙයි, අයහපතක්. තේරුම් ගන්න පින්වත්නි. යහපතක් ඉන්නේ. අද අපි යහපතේයි කියලා බලන්නේ. අපි ලොකු ඒව කරලා බලනවා හිටිගම. අරගල කරලා බලනවා. කාටද යහපතක් වෙලා තියෙන්නේ? සම්පූර්ණ උඩු යටි කුරු කරනවා කියලා වෙනස් කරලා බලනවා. ඉතින් මම ආණ්ඩුවම පෙරලලා බලනු. කො කාට දෙහපතක් වෙලා තියෙන්නේ? කිසි කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. ඒක ඉස්සරහටත් වෙන්නේ නැහැ. මේක ලෝකෙටම පොදු දෙයක්, ලංකාවට නෙමෙයි. අපේ තියෙන අසරණකමට යහපත අනාගතේ ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා. එහෙම යහපතක් ලෝකෙ කොහෙවත් නැති බව ලෝකෙට ගියපු මිනිස්සු දන්නවා. ඇමරිකාවෙම ඉන්න මිනිහෙක්ගෙන් අහලා බලන්න. ඔහේ හරි යහපතද කියලා. එංගලන්තෙම ලංකාවේ මිනිස්සු ඉන්නෝනේ පදිංචි වෙලා. අහලා බලන්නකෝ ආස්වාද ජනකද ලංකාවේ හිටියට වඩා ආස්වාදේ ඉනවද දැන්? වෙනදට වඩා ඔයාට ආස්වාදේ ගලනවද? ලංකාවේ හිටියට වඩා මිහිරියාවක් එංගලන්තේ ගස්කොලන් අතර තියනවද කියලා අහලා බලන්න. එයාට ඒවට උත්තර නැහැ. එහෙනම් ඔය පින්නතුන්ලාට, ඔය පින්නතුන්ලා ඉන්නේ ආස්වාදේ ගලන රටාවක නෙමෙයි, දුක උරුම රටාවක. ඒක එන්න එන්න බහුලයි. ඒක එන්න එන්න වැඩි. එන්න එන්න වැඩි. අඩුවක් නැහැ. ඊළඟට දැන් මේ ජීවිතයේ අතරින් දැන් තුන්වෙනි එක මම ඔයාලට කියන්නේ. ඔයාලට තියෙනවා ඊළඟට ප්‍රශ්නයක්, මේ වගේ ඉතා විඩාබර වෙහෙසකාරී ජීවිතයක් ඇතුලේ කොහොමද මම ධර්මයට ඉඩක් හදාගන්නේ? ඔබ වහන්සලා කියන එකත් ඇත්ත. අපිට එහෙම සහනියකුත් නැහැ. හැමදාමත් අසහනිය විතරයි තිබ්බේ. ඒ අසහනිය සහනයක් බවට පෙරළුනෙත් නැහැ. මැරෙන්නෙත් අසහනියෙන්. ඔයාලට තේරුණානේ මිනිසු මැරෙන විදිය? ජීවිතය ආයාචනා කරනකම ඇතුලෙමයි මිනිහෙක් මැරෙන්නේ. සනීපෙට ඇස් පියාගන්න මිනිසු මේ මහපොළුවේ නැහැ. නිකෙලස් උත්තමිය හැර සනීපෙට ඇස් පියාගන්න මිනිසු නැහැ. ජීවිතේ අභාග්‍ය සම්පන්නයි කියලා ධර්මයේ ඉන්න කෙනෙකුට අත්දැකීමක් නැහැ. හැම අත්දැකීමක්ම ජීවිතේට කමටාන. දැන් පහුගිය කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමකට ලංකාවේ කොටියෙක් පහර දුන්නනේ. බොහොම විදේශීය ස්වාමීන් වහන්සේ නමක්, බොහොම පිළිවෙත් පුරාගෙන හුදෙකලාවේ කුටියක ඉදදී කොටියෙක් ඇවිල්ලා පහර දුන්නා. ඒක එක එක විදියට මිනිස්සු ලියන්න හදනවනේ. ඒ වගේ සිද්ධියක්, ඒක අපරාධේ. මොකටද මේ කැලේ මේ රටවල් වල ඉඳලා ඇවිල්ලා මේ කැලෑ වලට වෙලා ගින්නේ? තමන්ගේ ආරක්ෂාව පළවෙනියෙන් බලා ගන්න ඕන කියනවා. සමහර අය කියනවා කොටින් දින්න ඕන තැන් තියෙනවා, ඒවා මොකටද මිනිස්සු යන්නේ ඔවට කියලා සමහර අය කියනවා. ඒක එක එක විදියට යාලා ලියනවා. ඔච්චර භාවනා කරන්න තැන් තියෙද්දි මොකටද ওই ගල්තලා වලට මේ යන්නේ කියලා කියනවා. එක එක නයි එක එක විදියට කියනවා. නමුත් උන්වහන්සේගේ පැත්තෙන් ගත්තාම, උන්වහන්සේගේ ජීවිතේ පැත්තෙන් ගත්තාම කෙනෙක් කියන්න පුළුවන් ඒක නොවිය යුතු දෙයක්, අභාග්‍ය සම්පන්නයි කියලා. නමුත් ඒ බොහෝ දෙනෙක් මේ අපිට අපි ඇසුරු කරන්නේ පෙර කර්ම සංස්කාර වලින් හැදිච්ච එකක් මේක. ඒක කොහොම අපි විපාකයේ පිණිසෙයිද දන්නේ නැහැ. අපි ඒකට මූණ දෙන්න ඕන. කොයි වගේ මට්ටමක් වුණා. ඒ මූණ දෙනකොට ඒක අභාග්‍ය සම්පන්න නොවි භාග්‍ය සම්පන්න කරගන්න තරම් අපි සම්මාදිට්ඨික වෙන්න ඕන. එතකොට මේ වගේ අවස්ථාවක් උදා වෙනකොට කොහොමද ඒක භාග්‍ය සම්පන්න කරගන්නේ? ඇත්තට මේ වෙලාවේ තමන්ට දැනෙන හොඳට භාවනා කරපු කෙනෙකුට නම්, හොඳට සතර සතිපට්ඨානෙ වඩපු කෙනෙකුට නම්, එයා තුළ ඒ මොහොතේ උපදින දුක් වේදනාවම විදර්ශනාවට ගන්න. සමහර විට උනන්දුලා පිරිනුවම් පාලයි ජීවිතය අතහරින්නේ. අපි හිතනවා මේ වගේ අධික වේදනාවක් පින්වත්නි හොඳට වේදනානුපස්සනාව වගේ භාවනා වඩලා තියෙන කෙනෙකුට වේදනාව ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට වේදනාව ප්‍රකට වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ කොටි මිනිසුන්ට අභියෝග කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ට ඇටැක් කරන්නේ නැහැ. ලංකාවේ කොටි එහෙමයි. එතකොට ඒ වගේ එකක් අහම්බෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක යම් භික්ෂුවකට අභියෝගයට ලක් වුණොත් ඒ භික්ෂුවට අධික වේදනාවක් දැනෙනවා. ඒ වගේ වෙලාව ඒ අධික වේදනාවක් දැනෙනකොට හොඳට ධර්මයේ හුරු කරපු කෙනාට ඒකමයි එයා අනුපස්සනා කරන්නේ. පින්වත්නි පුදුමයි, වේදනාව දැනෙන වෙලාවට වේදනාව විදර්ශනා කළාම වේදනාව නිරුද්ධ වෙනවා. අපි ඒව දන්නේ නැහෙනී, අපි භාවනා කරලා නැහෙනී. වේදනාව පිළිබඳ සිත මැදහත් වෙනවා. ඒ මැදහත් වෙච්ච සිත ගැන තව සිතකින් මැදහත් වී විදර්ශනා කරනකොට වේදනාව සම්පූර්ණයෙන් නිරුද්ධ වී වේදනා පච්චය තණ්හා කියන පරයයට නොයා යා පිරුණම් පාය. වේදනා පච්චය තණ්හා වෙන්නේ. වේදනා පච්චය තණ්හා කියන්නේ මොකද්ද? වේදනාවට ආසා කරනවා කියන එක නෙමෙයි වේදනා පච්චය තණ්හා කියන්නේ. වේදනා පච්චය තණ්හා කියන්නේ මේ වේදනාව උපද්දවපු බාහිර ලෝකයක් ඇත කියලා බලන්නේ කියන එක. අන්න ඒකයි ගැඹුර. වේදනා පච්චය තණ්හා කියන්නේ වේදනාව ගිනාපු ලෝකයක් තියනවා කියලා බලන්නේ නැති කමට. අපි හැම වෙලාවකම කරන්නේ අපිට වේදනාවක් එනකොට ඒක සැප වේදනාවක් හෝ වේවා, දුක් වේදනාවක් හෝ වේවා, මොන වේදනාවක් ආවත් අපි හැම වෙලාවකම හිතනවා මේ වේදනාව උපද්දවපු බාහිර අත්දැකීමක් තියෙනවා. මට කඳුල ඉපැද්දුවේ ඔයා තමයි කියලා අන්න අර එයා දිහා බලන කම තියෙන. අන්න ඒකට තමයි තණ්හා කියන්නේ. නැතුව තණ්හා කියන්නේ අපි අර ගමී කතා කරන විවහාර තණ්හාව නෙමෙයි මේ කියන්නේ පටිසමුපාදේ. වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ වේදනා උපද්දවපු ලෝකයක් දකින්නකම වේදනාව තමා තුළ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශී නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා දැක්කට පස්සේ වේදනා තණ්හාව නිරුද්ධයි. අන්නේ තණ්හාව නිරුද්ධ වෙන මාර්ග ඥානයට අදාළ රටාව ඇතුලේ යම් කෙනෙක් පවත්වමින් ජීවිතේ විදර්ශනා ඥාන උපදෝපමින් නිවාසය කරනවා නම් ඒ බඳු කෙනෙක්ගේ ජීවිතේ අතහැරෙනකොට සංසිඳී යනවා. ආයි උපත කරා යන්නේ. මෙහි මිනිසු පතරවලට ඒවා ලියනවා. නමුත් එයා පිරුණම් පාලත් ඉවරයි. මේ සත්‍ය අවබෝධය කියන්නේ ලස්සන අත්දැකීමක්. එතකොට මේ ජීවිතය ඇතුලේ ඔයාලට එන අදහස තමයි මේ වගේ කාර්යබහුල අවකාශයක ධර්මයක් දිනු කරන්න මට අමාරුයි කියන එක. ඔයාලට එනවා. අන්නේ අමාරුකමට මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. පින්වත්නි පොඩි දෙයක් පහසුවෙන් කරන්න. මොකද්ද? ජීවිතේ වටිනාකම් සහිතව ඔබව ගොඩ නගාගෙන ඔය දැන් තියෙන්නේ. ඔබට වටිනාකම් සහිත ලෝකයක් මේ වෙලාවේ තේරෙනවා. දරුවා වටිනවා, බිරිඳ වටිනවා, ස්වාමියා වටිනවා, ගෙදර වටිනවා, ඉඩකඩම් වටිනවා, කොඹුරු වතු පිටි වටිනවා, රැකියාව වටිනවා, වෘත්තීය වටිනාකම් වටිනවා, උගත්කම් වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් ඔයාලා හදාගත්තේවනේ. කාලයක් තිස්සේම වටිනාකම් හදාගත්තා. හරි කමක් නැහැ. ඔබ නොයේක් වටිනාකම් සිතින් ලබා දී ඇති බව විතරක් දකින්න වටිනාකම් ඔහොම තිබ්බාවි. තුන්වෙනි පියවර මම මේ කියන්නේ වටිනාකම් ඔයාලා සිතින්නේ දීලා තියෙන්නේ. ඔබ වෛද්‍යවරයෙක් කියලා ඔයානේ දන්නේ. එක්කෝ කියන්න ඕන. අපි දන්නේ නැහැනේ මේ. ඒත් ඒ කියන්නේ යාදීහා බලපු ගමම්ම වෛද්‍යවරයෙක් කියලා අපිට ප්‍රකට නැහැනේ. එයා කියන්න ඕන මම මේ අහවල් විශ්වවිද්‍යාල ඉගෙන ගත්තේ මම වෛද්‍යවරයෙක් මේ විශේෂ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා. එයා යාව අඳුන්වලුද ආ ඇත්තද කියලා අපි පිළිගන්නවා. එහෙනම් වෛද්‍යකම කියන එක යාගේ හිතේ තියෙන එකක් මිසක් ලෝකයට අදාළ එකක් නෙමෙයිනේ. ඒ හිතේ තියෙන කියා ප්‍රකට කළාම අපි යාට ආරෝපිත තත්ත්වයක් දෙනවා මේ වෛද්‍යවරයෙක් කියලා. ඒතර වෛද්‍යවරයෙක් කියන එක මානසික ගතියක් මිසක් ආවේනික තත්ත්වය. ආවේනික තත්ත්වයක් නම් වෛද්‍යවරයෙක් ලෝකයාම ප්‍රකටව අඳුන ගන්න ඕනේ. අඳුන ගන්නෑ නේ. මේ මානසික ගතිය තුලින් එයා යාව ප්‍රකට කළාම අපි දැනගන්නවා. එහෙනම් යාව ප්‍රකට කරනකොට දැනගන්න ඕනේ. ඒක ස්වභාවික නෑ නේ. අස්වාභාවිකයි නේ. එහෙනම් ඒක මානසික තත්ත්වයක් නේ. එහෙනම් වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් මානසිකව දීලා තියෙනවා. මානසිකව මං වටිනාකම් ආරෝපණය කරගත්ත කෙනෙක් කියලා දකින්න. අලුතෙන් වටිනාකම් නොදී ඉන්න පුළුවන් තරම් වග බලා ගන්න. අලුත් වටිනාකම් හදන්න එපා. වටිනාකම් සහිතව අලුතින් ආය හදන්න එපා. ඔය ඇති හොඳට ඕ. ඒ වටිනාකම් සහිත ලෝකේ දැන් වලට නඩත්තු කරන්න වෙලාද නැද්ද? නඩත්තු කරන්න වෙච්ච එක ඇතුලේ ඒක කුසලයක් කියලා හිතමින් නඩත්තු කරන්න. දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක් වෙච්චකම නිසා යාට වැඩ කරන්න වෙලානේ. ඒ වැඩ කරනකොට යා හිතන්න මේක පරාර්ථ චර්යාවක් නේ කියලා කුසලයක් කියලා හිතන්න. ඒ කුසලයක් කියලා දකින හැකියාව ජීවිතේ තියාගන්න. එතකොට යාලගේ රැකියාව තුල තමයි කුසල් වැඩි. අම්මා කෙනෙක් වෙච්ච එක කුසලයක් නේ කියලා හිතන්නකො කුසියේදී. ඇයි කාලේ කැප කරන්න වෙලා, නිින්ද කැප කරන්න වෙලා, බඩගින් නිින්ද වෙලා, ගෙදර ඔක්කොටම උයලා ඒගොල්ලෝ කන දිහා බලන සතුටු වෙන්න වෙලා. ඒක අතහැරීමක් නෙමෙයිද? මාතෘත්වයේ වනාහි කුසලයක් කියලා හිතන්න. එතකොට ඒ අම්මාගේ අම්මකම එයාට කුසල් විදියට දැනෙන්න ගන්නවා. ඇයි ඒ අම්මකම කුසලයක් වෙන්නේ? අම්මා කෙනෙක් විදියට එයාට අතහැරෙන දේවල් දිහා බලන්න ඕන. වටිනාකම් දුන්න විදිය බලන්න එපා. මට අම්මා කෙනෙක් වීම ඇතුලේ දරුවා වෙනුවෙන් කාලයද, ධනේද, ශ්‍රමයද, නින්දද හැම දෙයක්ම කැප කරන්න වෙලා. ඒ කැප කිරීම කියන්නේ මගේ ජීවිතය අතහැරෙන එක නේද? අතහැරීම කියන්නේ කුසලයක් කියලා හිතන්න. එතකොට ඒ අම්මකම ඇතුලේ ඒ අම්මා කමම කුසලයේ විදියට යාට පේනවා. අන්න ඒ විදියට බලනකොට ඔයාලා ඉන්න මට්ටම කොයි මට්ටම වුණත් කුසල ආකරයක්, කුසල ක්ෂේත්‍රයක්, ඔයාලගේ ජොබ් එක, ජීවිතය ඔක්කොම කුසල් විදියට පෙනේ. ඔක්කොම කුසල් විදියට පෙනේ. ඊට පස්සේ දෙයක් තියාගන්න, මේ අතහැරීම. දැන් අම්මා කම කියන්නේ අතහැරීමක් කියලා දැන් මම කියන්නේ. කෙනෙක් කියයිනේ අම්මා කියන්නේ දරුවව අල්ලගත්තකමනේ. ඒක බලන්න එපා. දරුවා වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය, නිින්ද, කුසගින්න ඔක්කොම අතාරින්න. මට මේ මගේ ජීවිතේනේ අතෑරින්නේ. ඒ අතෑරින එක කුසලයක් විදියට දකින්ද, ඒක ඇතුළෙම පොඩි හිතක් තියාගන්න, ඒ අතෑරීම නිවන පිණිස වේවා කියලා. ඔන්න ඔය පරිච්ඡේදයත් එයාට තිබ්බොත් තුන්වෙනි එක. ඔය ටික කරලා බලන්න තුන් මාසයක්. වෙනදට වඩා හරි ප්‍රබෝධමත් ශ්‍රාවකත්වයක්, ජව සම්පන්න ශ්‍රාවකත්වයක්, සංසිඳුණු ශ්‍රාවකත්වයක් එයාට හිමි වෙනවා. පොඩි දේවල් ටිකක් මම කිව්වේ. හැබැයි මේ ටික තිබ්බොත් එයා එකතු වෙන්නේ සෝතාපන්න මාර්ගයට. නොබෝ කාලෙකින් එයා ඵලයටපත් වෙනවා. නමුත් අවාසනාවකට අපේ ජීවිතවල ගුණධර්ම වැඩින්නේ නැහැ, පුරුදු වෙන්නේ නැහැ. අපි ගුණධර්ම මේ වගේ පොඩි ශාලාවලට සීමා කරගෙන, එයා ගුණධර්ම වඩන්න හිතාගෙන ඉන්නේ හඳ පායන දවසක. එයා හිතාගෙන ඉන්නේ පොයේ දවසට ගුණධර්ම වලට ඉඩ හම්බ වෙනවා කියලා. දැන් නම් මිනිස්සු එහෙම හිතන්නේත් නැහැ. මිනිස්සු හිතා ඉන්නේ පොයේ දවස කියන්නේ රෙදි හොදන්න හම්බෙච්ච අවස්ථාවක් කියලා. එළියට ගිහින් කෑම කාලා ඉන්න හම්බෙච්ච අවස්ථාවක් විදියට දැන් මිනිස්සු සලකන්නේ. ඒ කාලේ මිනිස්සු නම් මේ ගුණධර්ම වෙනුවෙන් කියලා හරි බඹසර ජීවිතයක් වෙනුවෙන් සැලසුම් කළා. දැන් එහෙමත් සැලසුමක් නැහැ ලංකාවේ මිනිසුන්ට. ඒ වුණාට හිතන්නේ මේ ඇයි ඒ කාලේ සෝවාන් වුණා නම් දැන් බැරි හාඳුරණි කියලා අහන්නේ අපි ළඟට ඇවිල්ලා. මිනිස්සු අහන්නේ එහෙමනේ. ඒ කාලේ බණපද දෙකෙන් තුනේ තෝවන්න ඇයි බැරි දැන් අද හඳටත් යනවනේ කියලා අහන්නේ. නමුත් ඔයාලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න ඔයාලා වඩපු ගුණධර්ම මොනවාද කියලා. වැඩිච්ච ගුණධර්ම නෑ. ගුණධර්ම අහිමි වෙච්ච කටුක ජීවිත අපිට තියෙන. ඔය කටු මේ වචන අද වචන තුනයි තේරුවේ. මේ වචන තුනට එකතු වෙලා බලන්න ඒ කටුකත්වේ නෑ. ඒ රළු බව නෑ ජීවිතේ. ධර්මයේ දායාද වෙච්ච ශ්‍රාවකත්වයක් හිමි වෙනවා. ඒ බඳු ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය කොළඹ පහ ඇල්විටිගල මාවතේ අනුරුද්ධ විජේසේන මහත්මයා, ඒ වගේම තියාගී විජේසේන දියණිය, කුසල විජේසේන පුතණුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. අනුරුද්ධ විජේසේන මහත්මයා ප්‍රදාන මේ ප්‍රැස්සුණා වූ සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අදින් වසර දෙකකට පෙර පරලෝ සැපත් වුණු එතුමන්ගේ දයාබරණීය බිරිඳ වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී චන්දිමා විජේසේන මැතිනියට දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ ධර්ම දානයක් හැටියටයි අද අනුරුද්ධ විජේසේන මහත්මයා ප්‍රදාන පිනතුන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ. චන්දිමා විජේසේන මහත්මියට මේ කුසල් බලවත් වේවා. එතුමියගේ ආයති භවයේ සුවපත් වේවා, සංසාරගත ජීවිත සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම චන්දිමා විජේසේන මාතාවට මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 25කට පෙර පරලෝ සැපත් වුණු සිසිලියානා හස්තනායක විජේසේන මෑණියන්ටත්, වසර 39කට පෙර හදිසි අනතුරකින් පරලෝ සැපත් වුණු ඕසී විජේසේන පියතුමන් ප්‍රදාන පින්නතුන්ටත්, චන්දිමා විජේසේන මහත්මියගේ මියගිය දෙමව්පියන් වන මිරායා පද්මපෙරුම මෑණියන්ට, සෛරස් පියතුමන්ට, ලීලා, ප්‍රියන්ත, හේමා, කපිල, රණවීර, නීල් කියන පින්වත් මහත්ම මහත්මීන්ට, සහෝදර සහෝදරියන්ට අනුමෝදනා කොට තිබෙනවා. මත්තේ ගොඩ විසූ RPC ජයසිංහ මහත්මයා ඇතුළු සියලු ඥාතීන්ටත්, ධර්මශ්‍රවණයට රැස්වුණා වූ සියලුම ඥාතීන්ගේ නමින් මිය ගිය සියලු දෙනාටම මේ කුසල් ජාත්‍යාදී දුකෙන් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දාන මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලු දෙනාටත්, අනුරුද්ධ විජේසේන මහත්මයා ප්‍රදාන පින්තුන්ටත්, තියාගී, කුසල, දිල්හානි, සුමේද, ඒ වගේම විනුදි, දහම්සා, කකුසඳ, මානිතු කියන මේ පින්වත් සියලු දරුවන්ටත්, ඥාතීන්ට, මේ සම්බන්ධ වුණු සියලු මහත්ම මහත්මීන්ට, මුණුබුරු මිනිබිරියන් හැම දෙනාටම අනුමෝදන් කොට තිබෙනවා. චන්ද්‍රා ජයසිංහ, මාලා රත්නායක, PG විමල රත්න, කියන මහත්ම මහත්මීන්ටත් මේ උතුම් ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවායි ප්‍රාර්ථනා කොට තිබෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ඒ වගේම මේ බෞද්ධ නාලිකාවේ වර්තමානයේ මේ කටයුතු මෙහෙයවමින් අනුශාසනගතවේ දරන බොරලන්දි වජිරඥාන නායක ස්වාමීන් වහන්සේටත් සියලු මහා සංගරුවනටත් මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. අපගේ සියලු දෙමව්පියන්ට ඥාතීන්ට මේ පින්තුන්ගේ සියලු දෙමව්පියන්ට ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංගරුවනටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. යතුමු සද්ධර්ම දේශනා පවත්වා වදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙබැනි වූ ශාසනික කාර්යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සීල දනාම එක්ක සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ රූපහානි උපති සම්නිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සීල දනාටම සම්මා සම්බුදු සරණයි. See?